announcement. I wish to announce to Parliament that I have received the determination of the Supreme Court in respect of the bill entitled Value Added Tax Amendment, which was challenged in Supreme Court in terms of Article 121 of the Constitution. On an overall consideration of the provisions of the bill, the Supreme Court is of the opinion that subject to the following amendments being moved at the committee stage of Parliament as proposed by the learned Deputy Solicitor General, the bill as a whole is not inconsistent with the provisions of the Constitution. Number 1, Clause 3, the insertion of following proviso in Section 10(1) within inverted commas provided further for the purpose of paragraph 6(7), the requirement of the registration shall raise from the date on which this Amendment Act comes into operation. 2. Clause number 4(1), the reference to September 30, 2022 to be deleted and substitute with November 30, 2022. 3. Clause 4(2), the reference to October 1, 2022 to be deleted and substitute with December 1, 2022. In order that determination of the Supreme Court be printed in the official report of the today's proceedings of the House. Ivedanaya 2020 22 November 21 දින සඳුදා කරු මුදල් අමාත්‍යතුමා විසින් 2023 වර්ෂය සඳහා අයවැය කතාව ඉදිරිපත් කිරීමට අදාළව පහත සඳහන් විශේෂ ආරක්ෂක විධිවිධාන කලින් වසරවලදී සිදු කළ ආකාරයටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සියලුම ගරු මන්ත්‍රීවරුන් වෙත මෙයින් දැනුම් ලැබේ. 2022 නොවැම්බර් මාස 21 වන සිකුරාදා ආරක්ෂක වැඩපිළිවෙල පහත සඳහන් ආකාරයට සිදු කරනු ලබන බව නොවැම්බර් මාස 11 වන සිකුරාදා ආරක්ෂක වැඩපිළිවෙල පහත සඳහන් ආකාරයට සිදු කරනු ලබන බව දැනුණු කැමැත්තෙමි. මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර ඇඳුම් මල්මාරි ඇතුළු සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම මෙදින ආරක්ෂක පරීක්ෂාවට ලක් කරනු ලැබේ. 2022 නොවැම්බර් මාස 14 වන දින වැනි සඳුදා ආරක්ෂක වැඩපිළිවෙල පහත සඳහන් ආකාරයට සිදු කරනු ලබන බව දැනුණු කැමැත්තෙමි. ආ මහජන ගැලරිය රාජ්‍යතාන්ත්‍රික අමුත්තන් සඳහා පමණක් සීමා කරනු ලැබේ. ආ පාර්ලිමේන්තු රථගාල මෙදින වසා තබන බැවින් මන්ත්‍රීවරුන් පැමිණ වාහන අදාළ රථගාල වෙත යොමු කරනු ලැබේ. ඈ මෙදින පාර්ලිමේන්තුවට පැමිණීමේදී හැකිතාක් දුර රියදුරු කැටු පැමිණ ලෙස ගරු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින ලැබේ. ඈ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම රථය පදවාගෙන ඉන්නේ නම් හැම මන්ත්‍රීවරුන්ගේ වාහන නියමිත රථගාල වෙත ධාවනය කර ගාල් කරවීම පිණිස මන්ත්‍රී පිවිස මෙහි පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට අයත් රියදුරන් එම සේවාවේ යොදවනු ලැබේ. ඊ මෙදින රථවාහන පොලිසිය සහ සමීප පොලිස් ස්ථාන මගින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ. ඒ සඳහන් විශේෂ ආරක්ෂක විධිවිධාන සම්බන්ධව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද කාරුණිකව දැනවනු කැමැත්තෙමි. නිවේදනය පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයේ පිහිටීම සඳහා වන මූලික පනත් කෙටුම් පතන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක ස්වභාවයේ සාමාජික මන්ත්‍රීවරයන් සහභාගි වන විශේෂ රැස්වීමක් ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් 2022 නොවැම්බර් මාස 10 බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 2 කාර්යක සභා කාමර අංක 2 මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බැවින් මෙම රැස්වීම සඳහා දැනුම් දීම ලැබ ඇති සියලු ගරු මන්ත්‍රීවරයන් ඊට පැමිණ සහභාගි වන ලෙස මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. දෙදස් විශසා විසේක වර්ෂ සඳහා ශීර්ෂාංක හතර උපරිමාධිකරණ විනිශ්චකාරුන්ගේ කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරන.
ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් 2019 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ගොනුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාර්ය සභාවට යොමුකළ තියයි මම යෝජනා කරමි. 2020 වර්ෂ සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාර්ය සභාවට යොමුකළ තියයි මම යෝජනා කරමි.
අධිකරණ හා බන්ධනාගාරම
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ වාර්තාව කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
උද්දේශාසන හා ආගමික සංස්කෘතික කටයුතු කමිටු.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැනීම ගරු කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේ වාර්තාව මහින්දමරියුර මැතිතුමා.
ගරු කථානායකතුමනි, කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාව වෙත යොමු කරන ලද 2020-2021 වර්ෂය සඳහා සීමා සහිත ලංකා පොස්පේට් සමාගමේ වාර්ෂික වාර්තාව සහ 2020 වර්ෂය සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ ඒකීකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු සභාව.
Honorable Speaker, I present the report of the Ministerial Consultative Committee on Justice, Prison Affairs and Constitutional Reforms on Code of Criminal Procedure Act Number 15 of 1979 Amendment Bill, which was referred to the committee.
ආජන පෙත්සම් පිළිගැනීම අජිත් මාන්න පෙරුමැත්තුම.
ගරු කථානායකතුමනි, වැලිවේරිය ඇඹරළුව උතුර අංක 122 ඇලිරක් දෙක දරන ස්ථානයේ පදිංචි එම්.ඒ. විජේනායක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
අධිකරණ ඇමතුමාගේ ඊළඟ වාර්තාවයි.
Honorable Speaker, I present the report of the Ministerial Consultative Committee on Justice, Prison Affairs and Constitutional Reforms on Poison, Opium and Dangerous Drug Amendment Bill and Candian Marriage and Divorce Amendment Bill, which were referred to the committee.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ජගත් කුමාර් සුමිත්‍රා රැචිමැතිතුමා. ඔව්, ඉමලි රොන්සන්.
ගරු කථානායකතුමනි, ගරු සභානායකතුමා ඉන්න වෙලාවේ දැන් මේ රටේ ඔබතුමත් වැඩිහිටියෙක්, අපිත් වැඩිහිටියෝ, වැඩිහිටි දීමනාව මාස 3කින් සමෘද්ධි බැංකුව වලින් දීලා නැහැ. ඒ අය මෙනද තැපැල් කන්තෝරුවෙන් ගන්නේ, පස්සේ ආණ්ඩුවෙන් කිව්වා සමෘද්ධි බැංකුව වල ගිණුම් පටන් ගන්න කියලා. මාස 3කින් වැඩිහිටි දීමනාව දීලා නැහැ. ඒ නිසා ගරු කථානායකතුමනි, අසරණ වැඩිහිටියෝ පුංචි සොච්චන් දීමනාවක් හම්බෙන්නේ ඒ අයට මේ තියෙන අර්බුදය ඇතුලේ. ඒකත් ලොකු දෙයක්. ඒකවත් හම්බෙන්නේ නැති තත්වයක් තියෙන්නේ. අපි සභානායකතුමාගෙන් ඉතා ඕනෑකමෙන් ඉල්ලනවා ඒ වැඩිහිටි දීමනාව නිසියාකාරයෙන් ලබා දීම සඳහා කඩිනමින් පීවර ගන්න කියලා, ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියලා.
ප්‍රමුඛස්ථිති ඉෂාක් රහුමාන් මැතිතුමා.
ආනව කථානායකතුමනි,
මහජන ආරක්ෂක මැතිතුමා.
පිළිතුරු කථානායකතුමනි, ගරු ඉෂාක් රහුමාන් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු ආයන 1 ඔව්, 2 ඔව්, 3 ඔව්. ආයන 1 පොලිස් ස්ථානයේ මේ වන විට පවත්වාගෙන යනු ලබන රංජයපුර ත්‍රිවිධ හමුදා නිවාස සංකීර්ණ භූමියේ පර්චස් 10ක් වගින් එකහා සමාන බිම් කොටස් දෙකකි පිහිටා ඇති ගොඩනැගිලි දෙක ශ්‍රී ලංකා පොලිසිය වෙත පවරාගෙන ඇත. එම බිම් ප්‍රමාණය හා ගොඩනැගිලි පොලිස් ස්ථානය පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් නොවන බැවින් ඉපලෝගම ග්‍රාම නිලධාරී වසමේ රූත් 3.28 ඉඩමක් පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින අතර අදාළ නිර්දේශ මේ වන විට ඉඩම් කොමසාරිස් ජෙනරාල් වෙත යොමු කර ඇත. නමුත් 3/2021 රාජ්‍ය වෙදම් පාලනය අයවැය චක්‍රලේඛනයේ අනුව රජය ආයතන සඳහා ගොඩනැගිලි ඉදිකිරීම වසර දෙකකින් කල් දැමීමට උපදෙස් ලබා දී ඇති බැවින් හා යෝජිත ඉඩම විධිමත්ව ශ්‍රී ලංකා පොලිස් වෙත පැවරී නොමැති බැවින් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කර නොමැත. 2. පොලිස් ස්ථානයේ සතු ජීප්‍රත දෙක අලුත් වෙඩියා කටයුතු සඳහා යොමු කර ඇති අතර මේ වන විටත් පොලිස් ස්ථානයේ වෙත තාවකාලිකව 32 ඉරක් 56-67 ඉසුසු ට්‍රූපර් වර්ගයේ ජීප්‍රතයක් නිකුත් කර ඇත. 2022/9 දෙවන දින ජීප්‍රතය ලබා දී ඇත. ඈන්න පැන නොනගී.
ගරු එමතු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්න, ඔබ දන්නවා නාවික හමුදාව 1950 12 මාසේ 9 ආරම්භ කරලා තියෙනවා. යුද හමුදාව 1949 මාසේ 10 ආරම්භ කරලා තියෙනවා. ගුවන් හමුදාව 1951 මාසේ 3 ආරම්භ කරලා තියෙනවා. සිවිල් ආරක්ෂාව 1986 මාසේ 1 ආරම්භ කරලා තියෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ 1866 මාසේ 3 ආරම්භ කරලා තියෙනවා. කතානායකතුමනි, ලංකාව තියෙන ආරක්ෂංශ වලින් පරණම දෙපාර්තමේන්තුව තමයි පොලිසිය දෙපාර්තමේන්තුව. දරනට 84,000 ප්‍රමාණයක් සේවයේ යොදවනවා. හැබැයි හිතාම අසාධාරණයක් වෙනවා ඇමතුමනි, මම උඩින් කියපු සියලුම ආරක්ෂංශ වලට ආහාර දීමනාවක් දෙනවා. හැබැයි පොලිසියට ඉතාම අසාධාරණයක් වෙනවා. තමන්ගේ රාජකාරිය, රටේ ආරක්ෂාව, ආධිපත්‍ය නීති ඇති කරන ඕනයි කියලා රේ දවල් මාන්සි වෙන පොලිසියට ඉතාම බරපතල අසාධාරණයක් මෙතකන් 48 නිදහස වෙච්ච කාලේ ඉඳලා වෙලා තියෙනවා. එමෙතුමනි, මේක විශේෂ අවධානයක් වෙන් කර බලන්න ඕනයි. මම කීපසරයක් පාර්ලිමේන්තුවේ කතා කරුවා, තාම සාධාරණයක් වෙලා නැහැ. ඒ වගේම තමයි එමෙතුමනි, තව අපි හැමදාම නේ එමෙතුම එක ප්‍රශ්න තාම නේ එක ප්‍රශ්න තමයි තාම අසාධාරණයක් වෙනවා එමෙතුමනි. ඔබ දන්නවා මේ දවස්වල අපි කතා කරනවා පාසල් වල මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. එදා කතා කරුවේ කුඩු ගෙහුවේ කවුද? බේබද්දයි රස්තිය අධිකාරුවේ. අද කුඩු ගහන්නේ කවුද? නගර පාසල් වල කියලා එදා අපි කතා කරුවා. අද උතුරේ වෙන්න පුළුවන්, නැගෙනහිර වෙන්න පුළුවන්, සමස්ත රටම කුඩු ගහනවා. ඒ වගේ මත්ද්‍රව්‍ය ගහනවා, අයිස් ගහනවා. අපි මේකට සාමාන්‍ය එම කරද්දී ඉතාම බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා මෙතුමනි. දැන් කලින් තරුණය තමයි ගෙහුවේ, දැන් ගහනවා එමෙතුමා, වයස් කෙල්ලෙක් ගහනවා එමෙතුමා. ඒ වගේම තව ප්‍රශ්නයක් වෙලා තියෙනවා, මේක ගම්වල එමෙතුමා කසිපු වැඩිවීමක් වෙලා තියෙනවා. අද කසිපු වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ වගේම කටුකම්බි වැඩිවීමක් වෙලා තියෙනවා. මේ නිෂ්පාදන වැඩි වෙලා තියෙනවා. රටහරකු ගාන වැඩිවීමක් නිසා එමෙතුම කතානායකතුමනි, නාන තොටුපොළ කාන්දාවක්ට නාන්න බෑ. බස් යන ස්ථානක බස් එකට ගමන් කරගන්න බෑ. ඉතාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා එමෙතුමා. මේක වහාම විසඳුමක් ගන්න ඕනයි. පොලිසිය අයගේ අපි කතා කරලා අහනකොට පොලිසිය අය කියනවා අපිට පොලිසිය නිලධාරී අඩු කියනවා, තෙල්නේ කියනවා, වාහනනේ කියනවා. පොලිසිය නිලධාරියේ අඩුවක් කියලා අහනකොට කියනවා විශේෂ අපි දාලා තියෙනවා විශේෂ ඩියුටි. කාටද දාලා තියෙන්නේ? අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉනවා ඥානක්කා, එයාටත් විශේෂ ඩියුටියක් දාලා තියෙනවා. මේම විශේෂ ඩියුටියක් දාලා මේ රටේ නීති ආධිපත්‍ය නැති කරනතුව වහාම මේකට වැඩපිළිවෙලක් කරන්න ඕනේ. අපි නීතිය කියන හදලා තියෙනවා එමෙතුමා. හැබැයි නීතිය තාම හරියට වෙලා නැහැ. ඒ නිසා අසාධාරණ අනාගත දරුව බාරගන්න ඉන්න එක හොඳ දෙයක් ඇති වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේකට කටයුතු කරන්න ඕනේ කියලා ඔබගේ ඉල්ලීමක් කරනවා එමෙතුමනි.
හරි, බොහොම ස්තුතියි.
කටයුතු කරන්න.
සියල්ලම එකට කටයුතු කරනවා.
ඒක තමයි කටයුතු කරන්නයි කිව්වා, කටයුතු කරනවා. එතුමා කිව්වේ කටයුතු කරන්නයි කියලා ඉල්ලීමක්. ප්‍රශ්නේ නෙවෙයි, මං කෝ කටයුතු කරනවායි කියලා. ප්‍රශ්නයක් නෙවෙයි, ඇහුවේ ඉල්ලීමක් නිකලේ. ඉතින් ප්‍රශ්නය අහන්නකෝ.
මොනවද ගන්නෙ?
අර
හරි බොහොම ස්තුතියි
මේ එමෙතුමා මේකට වන්න පියවර මොනවද ඔබතුමාට
කියාපු කාරණේ එතුමා කරනවා ඉතින්
දෙපාර්තමේන්තුමගින් ගැනීමට කටයුතු කරනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ පියවර අපි ගනිමින් සිටිනවා අද හවස තිනවා කල් තැබීමේ විවාදයක් එතෙන්දි මම සීලමු කරුණු ටික ඉදිරිපත් කරන්න
හරි බොහොම ස්තුතියි
දෙවෙනි ප්‍රශ්නේ මේ අපේ මයින්ද ලිසානායක අඳුරුතුමා
ඔබතුමා පළවෙනි ප්‍රශ්නයයි දෙකක් එතන දීමනාව පිළිබඳ ප්‍රශ්නේ මද්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නේ දෙකයි එකක් නෙමෙයි එක දෙකක් හරි ඉඳ ගන්න දැන් එතුමාට අහන්න හරි
ගරු සභානායකතුමනි ඇත්තෙන්ම විෂය අදාළ ඇමතුමා හිටියානම් හොඳයි කියලා මේ ප්‍රශ්නේ අහනකොට මේ සභාව හිටියානම් හොඳයි කියලා හිතනවා ඒ වුණාට හොඳමයි ගරු ඇමතුමනි නොවැම්බර් මාසේ 8 වෙනිදා තරිඳු උඩුවේ ගෙදර සහෝදරයා මාධ්‍යවේදී ඒ වගේම තරිඳු ජයවර්ධන මාධ්‍යවේදියා ඒ නන්දක විශේෂයෙන්ම ඇමතුමා CID එකට කැඳවලා තියෙනවා නොවැම්බර් මාසේ 8 වෙනිදායි නොවැම්බර් මාසේ 14 වෙනිදායි දැන් මේගොල්ලන්ව කැඳවලා තියෙන්නේ Facebook එකේ ගිය post එකක් share කරපු හින්දා කරු ඇමතුමා මේක ඉංග්‍රීසියෙන් කියන්නේ very slippery slope මොකද මේ තරුණ ජනමාධ්‍යවේදීන්ව මේ විදිහට ඉලක්ක කරගෙන ඉහළින් මෙන orders කියලා කියනවා සමහර මම නමත් සඳහන් කරන්නම් දේශබන්දු තෙන්නකෝන් මැතිතුමාගේ නම සඳහන් වෙලා තියෙනවා ඉහළින් මෙන නියෝග කියලා ඒගොල්ලන්ව නිතරම අතරංගුවට ගන්නවා ඒ නිසා ඒගොල්ලන් විශේෂයෙන්ම මේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ජනමාධ්‍යවේදීන් හැටියට මේ විදිහට කටයුතු කරන එක ඉතා භයානකයි කියන එක විශේෂයෙන්ම මේ උත්තරීතර සභාවට අපි දෙනු දෙන්න ඕනේ. මගේ අහන ප්‍රශ්නය තමයි ගරු ඇමතුමනි මේ විදිහට ආණ්ඩුව කටයුතු කරනවා නම් අනාගතයේදී අනිවාර්යයෙන්ම මේ රටේ අනිවාර්යයෙන්ම තව අරගලයක් ඇති වෙනවා. මතක තියාගන්න ලෝකේ අරගල ඇති වුණේ විශේෂයෙන්ම ඒ තරුණයන් පාට බැහැලා අරගල කරපු නිසා. කරු ඇමතුමනි මම ඉල්ලීමක් කරනවා අනිවාර්යයෙන්ම කනගාටු වීම ඇමතුමා මේ අවස්ථාවේදී නැති එක. නමුත් මේ විදිහට ජනමාධ්‍යයට කිහර කරන එක කරදර කරන එක වහාම නතර කරන්න කියන ඉල්ලීම තමයි මේ අවස්ථාවේදී කරන්න ගාව ඇමතුමනි.
හරි බොහොම ස්තුතියි.
මේ ප්‍රශ්නේ අවධානයට යොමු කරන්න විශේෂ බාරය ඇමතුමනි.
රෝහිණී කුමාර විජේරත්න මැතිණිය සම්කර ඇමතුමගේ අහන්න.
මම අහනවා ගරු කතානායකතුමනි.
අත දෙකක් කල්ලිලා සිටිනවා ගරු
කතානායක. අජිත් මහනපර මැතිතුමා අධ්‍යාපන මැතිතුමගේ
අතරන් ප්‍රශ්නය ගරු මන්ත්‍රතුමාගේ ප්‍රශ්නය අජිත් මන්නපෙරම එතුමාගේ කාලෙ අයන්න ප්‍රශ්නය ගම්පා දිස්ත්‍රික් ඇති ජාතික පාසල් සංඛ්‍යාව 20කි දෙක ඒවායි නම් ඇමුණුම එකෙහි තිනවා මට ඕනම් කියවන්න පුළුවන් කියවන්නද
මොකද මං ඇහුවේ අලුතෙන්
පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පාසල් ගන්න කීයද 20යි. ඒවයි නම් මොනවද? ඇමුණුම එකෙහි තිනවා. ආ නිව්ස්ට් බාලිකා විද්‍යාලය, හරිචන්ද්‍ර විද්‍යාලය මිගමුව, බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ. ඔන්නේ ඔබතුමා දන්නවනේ. ඔව්. හරි. දැන් සෞභාග්‍ය දඟු වැඩසටහන යටතේ ජාතික පාසල් බවට පත් කරන සංඛ්‍යාව කොපමණද? 1කි. එහි නම මොකද්ද? ගම්පහ දෙහි බාලිකා විද්‍යාලයේ දොම්පේ. ආයන්න පාසල් ඔව් ගරු කතානායකතුමනි මම මීට කලින් අවස්ථාවේදීත් කිව්වා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියට මත්තෙන් මේ අදහස ඉදිරිපත් කළා තිබුණේ දැන් මේ වෙනකොට ඔබතුමාලා සියල්ලම කැඳවනවා අපි ආරාධනා කරනවා ඊළඟ සති දෙකේදී කමිටු අවස්ථාවේදී පළාතෙන් පළාත යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුව සහ පරිපාලනමය වශයෙන් කරන්නා වූ වෙනස්කම් සූදානම් කළ තිබෙන ආකාරය ඒ අනුව දැනට තියෙන කලාප 100 120ක් වෙනවා. කොට්ටාස කාර්යාලය වෙනුවට ස්කූල් බෝඩ්ස් 550ක් වෙනවා. පරිෂද 1200ක් වෙනවා. හැම පරිෂදයකම 8 සිට 10 දක්වා පාසල් ප්‍රමාණයක් තියෙන්න පුළුවන් කුඩා පාසල්. ඒ ප්‍රමුඛ පාසල් එකක් දෙකක් හෝ සමහර තැන්වල තුනක් වෙන්න පුළුවන් කොළඹ වගේ තැන්වල. ඒතර ඒවා අපි නම් කරන්නේ ප්‍රමුඛ පාසල් හැටියට. එතකොට අපි ජාතික නොවන කියලා ભેදයක් මතු කරන්නේ නැහැ. අත් වශයෙන්ම ජාතික පාසල් බවට පරිවර්තනය කිරීමේ වැඩසටහනත් එක්ක ගුරු මාරු වීම ගුරු ස්ථානගත කිරීම මේ සියල්ල විශාල අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා දැනට යෝජනා කරලා තින්නේ එකම ජාතික මට්ටමේ පාසලක්වත් නැති ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට එක බැගින් ලබා දෙනවා. ඒ 124ක් තියෙනවා. 24කට දීලා තිනවා ඉතුරු 100 ලැබන අවුරුද්දේදී ඒ නිර්ණායකයන් අනුව තෝරාගෙන ප්‍රමුඛ පාසල් බවට පත් කරනවා. ඒක නිසා මීට වඩා මම හිතන්නේ ගම්පහ සෑම ප්‍රාලේ කොට්ටාසයකම අඩුතරමේ ජාතික මට්ටමේ පාසලක් තියෙනවා. ඒක නිසා ප්‍රමුඛතාවය ලැබෙන්නේ එසේ නොමැති දුෂ්කර ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට. ඊළඟට ආයන්නේ අහන්නේ පාසල් තෝරා ගැනීමේ ක්‍රමවේදය පාසල් සිතියම් කරන්නේ අවසන් වෙනවා තව සතියකින්. මේ වෙනකොට පළාත් 6ක් අවසන් කරලා තිනවා. මම හිතන්නේ අද අපේ නිලධාරීන් නැගෙනහිර පළාත ඒ ටික අවසන් වෙච්ච ගමන් ඔබතුමන්ලා සමග මේ පිළිබඳව සාකච්ඡා කරනවා. මැපින් සියල්ලම, ඒ කියන්නේ කලාප කාර්යාල වැඩි වෙන සංඛ්‍යාව කොහොමද වෙන්නේ, ඊට අනුරූපව ස්කූල් බෝඩ්ස් කොහොමද වැඩි වෙන්නේ, ඊට අනුරූපව පරිශද ඇති වෙන්නේ කොහොමද, එයින් නම් කරගන්නේ මොනවද ප්‍රමුඛ පාසල් හැටියට. අනිවාර්යයෙන්ම තියෙන ජාතික පාසල ප්‍රමුඛ පාසලක් වෙනවා. හැබැයි පළාත් පාසලක් වුවත් ජාතික මට්ටමේ තියෙන පාසල් ප්‍රමුඛ පාසල් බවට නම් කළා. ඒ පාසල් සමූහය අපි 6න් ඉහළ ද්විභාෂා ඊළඟට උසස් පෙළ විෂය ධාරා 4ම තිබෙන පාසල් බවට ඊළඟ අවුරුද්දේදී පරිවර්තනය කරන්න අපේක්ෂා කරනවා. ඊට අදාළ නිර්ණායක පිළිබඳව දැන් ගැටලුවක් මතුවන්නේ නැහැ. ඒ නිසා දෙක මෙම පාසල් අවස්ථා පදනම් කරගත් පාසල් පාදක සැලසුම් මත පාසල් ලබා දෙන පහසුකම් තීරණය කරනු ලැබේ. පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව අනුව තම පාසලේ තිබිය යුතු භෞතික හා මානව සම්පත් ප්‍රමාණය නිර්ණායක අනුව පාසල් විසින් ගණනය කර තම අවශ්‍යතා සපුරා ගැනීමට පාසල් මට්ටමේ සැලසුම් මගින් නිල්ලුම් කරනු ලැබේ. එම අවශ්‍යතා වාර්ෂිකව අධ්‍යාපන අමාත්‍යස්ථා වෙන්කර ලබන ප්‍රතිපාදන සහ පළාත් සභා වැසීෂ යටතේ පළාත් සභාව වෙත වෙන් කරන මුදල් වලින් පළාත් පාසල් සඳහා ප්‍රතිපාදනය කරනු ලැබේ. ඈන්න පැනනවනේ.
ඔව්. හරි. පළවෙනි ප්‍රශ්නයේ දරු කතානායකතුමනි, ඇමතිවරයෙක් වෙනස් වෙන්න ගරු ඇමතිතුමනි, අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් වෙලා විශාල මුදල් සංඛ්‍යාවක් අධ්‍යාපනයට වින්කරණය වතුර යනවා. දැන් ළමා රක්ෂණ වැඩසටහනක් යහපාලන ආණ්ඩුවේ කතා කළා, පාසල් දරුවෝ රක්ෂණය කරන වැඩපිළිවෙලක් අද ඒක නැති වෙලා ගිහිලා තියෙනවා. ළඟම පාසල හොඳම පාසල කියලා පහුගිය කාලේ එක ඇමතිවරයෙක් ඉඳගෙන ඒ එක අමාත්‍යවරයෙක් පටන් ගත්තා. එතකොට ගමේ තියෙන පාසල් වලට සල්ලි දීලා ළඟම පාසල හොඳම පාසල් කරන්න ගියා. නමුත් පහුගිය කාලේ දැන් සාමාන්‍යයෙන් රටේ කියනවා ජාත්‍යන්තරයේ පිළිගන්නා පන්තික ළමයි 30 ඉන්න ඕනි කියලා. නමුත් අපේ අධිකරණ නියෝගයක් හරහා ළමයි 35 කරලා තිබිච්ච එකට ඊට පස්සේ කරබඩේ ඒකට ඇපීල් එකක් දාලා ළමයි 40 කළා. 35ක් මේන්ටේන් කරගෙන ආපු එක එකපාරට 40 කරලා අර ළඟම් පාසල හොඳම පාසල කියන කන්සෙප්ට් එක බිඳිලා ගමේ පාසල් ටික වැහෙන තත්යකට පත් වෙලා තිනා ළමයි ටික ඇදලා ගිහලා ඒකට තිනා. ඊට පස්සේ 13 වසරක අධ්‍යාපනය කියලා තව අධ්‍යාපන ඇමතිවරයෙක් කියලා කතා කටයුතු කරලා ඒකට විෂයන් 20ක් විතර හඳුන්වා දීලා සමහර පාසල් වලට අද ගුරුවරුත් නැහැ. ඉන්න ගුරුවරුත් පාසල් වැහිලා ගිහිල්ලා 13 වසරක අධ්‍යාපනයේ තාක්ෂණය සඳහා ඒ හිටපු ගුරුවරුත් මැහුම් උගන්වනවා, ඒ වගේ දේවල් කෑම බීම පිසීම උගන්වනවා, ඒ වගේ දේවල් මිස ඒකට ආකර්ෂණයක් නැහැ. නමුත් මෝටර් මෙකැනික්, ඉලෙක්ට්‍රික්, ඉලෙක්ට්‍රොනික මේ වගේ දේවල්, වෙල්ඩින්, ප්ලම්බින් ඒ වගේ දේවල් තිබ්බත් ඒවට ගුරුවරු නැති හින්දා ඉල්ලුමක් නැති වෙලා ඒ පාසල් වැහින තත්ත්වයකට පත් වෙලා අද පැකින් කඩපුත් නැති බාණ්ඩ පාසල් වලට දීපු ඒවා ගම්පහ දිස්ත්‍රික්කේ පවා අනන්ත අප්‍රමාණ පාසල් වල තියෙනවා. මේ 13 වසරක අධ්‍යාපන සඳහා වෙන් කරපු දේ. ඊට පස්සේ ජාතික පාසල් වැඩසටහන මේ රජය ඇවිදින්න පාසල් පද්ධතිය දැනට ක්‍රියාත්මක කරන පාසල් අතුරින් තෝරාගත් ජාතික පාසල් ලෙස වැඩි දියුණු කිරීම තුළින් ජාතික පාසල් 10,000ක් දක්වා කියලා නම් වෙනවා කියලා වැඩපිළිවෙලක් ආවා. ගරු ඇමතිතුමනි, ඒ සඳහා චක්‍රලේඛනයේ ඒ ජාතික පාසලක් කිරීම සඳහා විවෘත කිරීමේ උත්සවයට ලක්ෂයක් දුන්නා. පලකේ ගහලා විවෘත කරන ලක්ෂයක් දුන්නා ජාතික පාසලක් කියලා. පාසල් පද්ධතිය ජාතික පාසලක් කියලා නම ගහනද රුපියල් ලක්ෂ 2ක් 4ක් අතර මේ එක පාසලක් වියදම් කළා. නමුත් අද ඇවිදිලා ඒක නැති වෙලා ගිහලා. ඉතින් මේ විදිහට වැඩපිළිවෙල යද්දී මේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්න තියෙන සොච්චන් සල්ලි ටිකක් මම කියන්නේ එක එක ඇමතිවරයා ඇවිල්ලා එක එක ප්‍රතිපත්ති හදලා ඒක ඊළඟ රජයේ එනකොට ඊළඟ ඇමතිවරණ ක්‍රියාත්මක නොවීම නිසා කොච්චර අහක යනවද? ඇයි මේ සඳහා වැඩපිළිවෙලක් නැද්ද? මේ වගේ ප්‍රතිපත්ති තීන්දුව ගන්නකොට යම් සාධනීය ක්‍රමවේදයකට, තිරසාර ක්‍රමවේදයකට ප්‍රතිපත්ති තීන්දුව අරගන්න වැඩපිළිවෙලක් අමාත්‍යාංශයේ ඔබතුමාගෙන්වත් නිර්මාණය වෙන්නේ නැද්ද කියන එක මම ප්‍රශ්න කරනවා.
තානායකතුමනි, අධ්‍යාපනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය සකස් කරන්නේ ජාතික අධ්‍යාපන කොමිසම විසින්. ජාතික අධ්‍යාපන කොමිෂන් විසින් මීළඟ අවුරුදු 10 සඳහා 2023 33 සඳහා දසවරුදු ජාතික ප්‍රතිපත්ති සැලැස්මක් ඉදිරිපත් කළ තියෙනවා. ඒ ප්‍රතිපත්ති සැලැස්මට අනුරූපව තමයි අධ්‍යාපන යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සියල්ලම අපි සම්පාත කළා තියෙන්නේ, නැත්නම් අලයින් කළා තියෙන්නේ. දැන් ඒ අනුව තමයි දැන් ඔබතුමා කිව්ව ජාතික පාසල් 1000ක් කිරීමේ මේ ජාතික කියලා නම දැමීමේ වැඩක් නැහැ. ජාතික කියන නම දැමීමේ වැඩක් නැහැ. ඒක ජාතික මට්ටමට ගේන්න ඕනේ. ඉතින් ඒක බෝඩ් ගහපු අයගෙන් අහගන්න මම ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔව් පොඩකින් කියන්නේ. හැබැයි මේක පොඩකින් මේ අදහස අපත යන්නේ නැහැ. හේතුව ස්කූල් ක්ලස්ටර්ස් 1200ක් ඇති වෙනකොට 1200 ප්‍රමුඛ පාසලක් වෙන්නේ දැන්ට තිබෙන ජාතික පාසලක් හෝ යෝජිත ජාති පාසලක් තමයි ප්‍රමුඛ පාසල් වෙන්නේ. පොඩකින්. දැන් ඔබතුමා මේ ගැන අවධානය යොමු කරන නිසා මම එක ප්‍රශ්නයක් අහනවා. ජාතික පාසල් 1000ක් පාසල් 1000ක් ජාතික මට්ටමට ගෙනහම ඒ සියලු දෙනා පළාත් රාජ්‍ය සේවාවන් වලින් පළාත් 9ක රාජ්‍ය සේවයට එන්න ඕනේ. ඔබතුමාට හිතා ගන්න පුළුවන් ද කොයි තරම් දුෂ්කර වැඩක්ද කියලා පරිපාලනමේ වශයෙන්. නෑ බෝඩ් එක ගැහුවයි කියලා ප්‍රශ්න නෑ මන්ත්‍රීතුමා, බෝඩ් එක ගැහුවයි කියලා ඔකේ ප්‍රශ්නයක් නෑ. ඉතින් මුදල් ඒ පහුගිය කාලේ වැය කළා අවසන් කළා තියෙනවා. නෑ බෝඩ් එක අහගන්නේ නෑනේ. නෑ ජාතික නෑ, ඒක ප්‍රමුඛ කියලා වෙනස් කරන්න විතරයි තියෙන්නේ. ජාතික වෙනුවට ප්‍රමුඛ කරනවා එච්චර. ඔව් බං හරි දේ තමයි කරන්නේ. ඔව් ඉතින් ඔව් ඉනෝක දැන් එතුමා ඊළඟට ඔබතුමාට මම කියන්නම් පැහැදිලිව. දැන් මෙතෙන්දි බෝඩ් එකක් ගැහිමෙන් පාසල ජාතික වෙන්නේ නැහැ. මම ඔබතුමාට හොඳ උදාහරණයක් කියන්නම්. එක්තරා වකවානුවක බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 28ක් ජාතික පාසල් බවට පරිවර්තනය කළා. මම නම් කියන්නේ වල්ලහපු තැන්. අද ශිෂ්‍ය සංඛ්‍යාව කීයද? හල්දමුල්ලේ තියෙන්නේ. හරි. ඊළඟට ජනජය විද්‍යාලය දීතලා. ඊළඟට දියලුම මහවිද්‍යාලය. ওই විදිහට කියාගෙන ගියාගේ 28ක්. මේ හැම එකෙම 400ට වඩා අඩුයි අද ශිෂ්‍ය සංඛ්‍යාව. බෝඩ් එකක් ගැහිමින් ජාතික උනේ නැහැ. හොඳම උදාහරණය ඔබතුමාට පාර්ලිමේන්තුවට එන ගමන් ඔය මේ ගංශමහන්දී මේ පිටට එනකොට උසාවි පහු කරලා තිනවා රේවත විද්‍යාලය. ඕක රේවත රාජකීය කියලා බෝඩ් එක වෙනස් කළා. දැන් ඔබතුමා කියන්නේ ජාතික කියලා. එදා ඔබතුමන්ලගේම හිටපු අධ්‍යාපන ඇමතිවරේ රේවත රාජකීය කියලා නම දැම්. පොඩ පොඩ අහගන්න ඉතින්. නෑ ඒ අයකු නෙවෙයි. ඒ කතාව නෙවෙයි පොඩ අහගන්න. මම මේ කාටවත් දොස් කියනෝ නෙවෙයි, ඉතිහාසයේ වෙච්ච දේ. පොඩක් අහගන්න. ඒකේ ළමයි 600ක් එදා හිටියා. අද ඉන්න කීයද? 97යි. එහෙනම් බෝඩ් එක මාරු වීමෙන් ජාතික වෙන්නෙත් නැහැ, රාජකීය වෙන්නෙත් නැහැ. ඒ නිසා ඔබතුමන්ලා සියලු දෙනාගේ සහයෝගයෙන් ඊළඟ සති දෙක තුලදී මම පළාත් මට්ටමේ මන්ත්‍රීවරු කැඳවලා හදලා තියෙන ප්‍රතිපත්ති රාමුවට එකඟතාවය අරගෙන පාර්ලිමේන්තුවට පනතක් ගේනවා. ඒතර අපි ඔක්කොම එකතුලා ඒක සම්මත කළාම මෙතුමා දන්නව හොඳට. එතකොට අපිට මේක වෙනස් නොවෙන අර ඔබතුමා කිව්වා වගේ සංකල්ප එන්න පුළුවන්. හැබැයි ඒවා අපතේ නොයා කරගෙන යන වැඩපිළිවෙලකට තමයි අපි අවතීර්ණ වෙන්නේ.
බෝඩ් ගැහුවෙත් ගෝඨාභය රාජපක්ෂ ඇමතිතුමාගේ ජනාධිපතිතුමාගේ නියෝගය තුළ ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඔබතුමා අදැමති වෙලා හිටියට එදා මේ රාජ්‍යයේම ඇමතිවරයාම තමයි. මේ පහුගිය කාලේ එච්චර කාලයක් ගිහිලා නැහැ. එහෙම වෙලා බෝඩ් ගහලා මේ රටේ ජනතාවගේ සල්ලි ටිකයි දෙමව්පියන්ගේ බලාපොරොත්තු ටිකයි තමයි සුන් කරලා දැම්මේ අධ්‍යාපනයට වෙන් කරපු. ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ මගේ අහන්නේ ළමයින්ගේ දිවාහාරය ගැන කතා කරද්දී ගරු ඇමතිතුමනි, දිවාහාර වේල ළමයින්ට පාසල් ආහාර වේලක් දෙනවනේ. ඔබතුමා හොඳ වැඩක් කරා, රුපියල් 30-60 දක්වා වැඩි කරා. ඒ වගේම දැන් ජපානයෙන් හම්බෙන සහල්, චීනෙන් හම්බෙන සහල් ආධාර වශයෙන් උත් දෙනවා. හැබැයි ඒ සප්ලයි එකෙන් කපනවා කියලා කිව්වා. මම ඒක කියන්නේ කපන්න එපා. මොකද හේතුව මේ තියෙන බිත්තර ගඩියක් රුපියල් 50 තියෙද්දි 60ට මේක කරන්න බෑයි කියන එක ඕන කෙනෙකුට තේරෙනවා. ඒක නිසා මේ රුපියල් සල්ලි කපන්න යන්න එපා. නමුත් මම අහනවා ඉතින් ජනාධිපතිතුමා ඊයේ පෙරේද ප්‍රකාශයක් කළා තවත් දසලක්ෂයක් සඳහා දෙනවා කියලා. මේ දසලක්ෂය දෙනකොටත් යම් වැඩපිළිවෙලක් හදලා, මොකද සමහර පාස අපි මේ පාසල් දිව ආහාර වේල ලබා සම්පූර්ණ දුෂ්කර පාසලක් කියලා සම්පූර්ණ ළමයින්ට දෙනවා. සමහර දුෂ්කර නැති පාසලවත් ගම්පහ පවා තියෙනවා. මේ ඒ ළමයි 1000ක් ඉන්නවනම් මේක 200ක් වගේ ආහාර වේලක් ගන්න බැරුව ඉන්නවා. මේ පාසල තුලත් සම්පූර්ණයෙන් දෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. එතකොට දැන් අලුතෙන් දසලක්ෂය දීමේදී එම්ම වැඩපිළිවෙලක් එක්ක ග්‍රාමලිදාරින්ගේ අඩුවාදායම් තත්ත්වය හරි ඒ පාසලවලට වැඩපිළිවෙලක්. එහෙම නැත්නම් වෛද්‍යවරුන්ගේ පරීක්ෂණ තුල BMI යගේ අගවි අඩුවීම නිසා හෝ විනිවිද පේන වැඩපිළිවෙලක් තුල යම් වැඩසටහනක් දැන්ට සකස් කරලා තියනවාද නැත්නම් පරණ ක්‍රම වේදයටමද මේක යන්නේ කියන එකත්. ඒ වගේම ගරු ඇමතුමාට ආයි ප්‍රශ්නයක් අහන්න නැති හින්දා මම කියනවා මහපොළ ශිෂ්‍යත්වයක් ගැන හිතන්න. මොකද මහපොළ ශිෂ්‍යත්වය ලබා දෙන්නේ බැංකු පොලිය මත මමත් මහ පොලිස් ශිෂ්‍යත්වලාභියෙක් අධ්‍යාපනය කළේ විශේෂ කුසලතා ශිෂ්‍යත්වයෙන්. ඒතර බැංකු පොලිය අද දෙගුණයක් තුන්ගුණයක් වැඩි වෙලා තියෙනවා. මහ පොල අරමුදල තමයි ඒ පොලියෙන් තමයි මහ පොලිස් ශිෂ්‍යත්වය දෙන්නේ. එතකොට එහෙමනම් අද 5000 තව ඒ පොලිය මත වැඩි කිරීමේ හැකියාව දෙගුණයක් කිරීමේ 10000 කිරීමේ හැකියාවක් තියෙද්දි ඕනම් පොලිය මේ විදිහට පොලිය තියෙනකොට විතරක් හරි කරනවා කියලා හරි යම් සංකල්පයක් මේ දරුවන්ගේ අධ්‍යාපනයටත් දෙන විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය ඉගෙන ගන්නත් වැඩපිළිවෙළක් නිර්මාණය කරලා තියෙනවද කියන දෙකම ඔබතුමාගෙන් ප්‍රශ්න කරනවා.
දැන් අතුරු ප්‍රශ්න තව දෙකක් ඇහුවා. ඒතර තුනයි. කමන්නේ. දැනට 111කට තමයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙන් කරලා තියෙන වැසීර්ෂිය යටතේ පෝෂණය ලබා දෙන්නේ. පැය 30 මදි නිසා 60 කළා 60ත් මදි. මේක 100ක් තමයි සාමාන්‍ය ගාන මිය යුත්තේ. දැන් මේ වන විට චීනෙන් ලැබුණු හාල්ටන් 5000ක් බෙදලා අවසන් කරලා තිනවා. තව 5000ක් ලැබීමට තිබෙනවා ඒකත් ලබා දෙනවා. ඒ වගේම World Food Program එක යටතේ ලෝක ආහාර වැඩසටහන යටතේ ටොන් 1500ක් අපිට ලැබිලා ඒකත් දැන් බෙදා හරින්මින් තිබෙනවා. අපි විශේෂයෙන්ම හොස්ටල් තියෙන පාසල් වලට ඒ ටික ලබා දෙන්න කටයුතු කරනවා. ඒ අතරතුර මම නියම ව්‍යාපෘතියක් ආරම්භ කළා කොළඹ නගරේ. කොළඹ නගරේ පාසල් 144 දරුවෝ 184,000ක් ඉන්නවා. ඒ පාසල් 21ක් ජාතික. පාසල් 20ක් රජය ආධාර ලබන. මේ ඔක්කොම සමීක්ෂණය කළා ගත්තන් පස්සේ සමහර පාසල් ඒ පාසල තුලම දිවාහාරයක් නොමැති දරුවන්ගේ ප්‍රශ්න විසඳගෙන තියෙනවා. ඊට අමතරව ඒ ප්‍රමුඛ පාසල් විසින් ඔය ජාතික මට්ටමේ පාසල් විසින් කුඩා පාසල් බලා කියා ගන්නවා. ඒ සියලුම ආකාරයෙන් පිළිසරණක් නැති පාසල් 18ක් හමු වුණා. 18 සියලුම දරුවන්ට දරුවෝ 4175කට නොවැම්බර් 1 වෙනිදා ඉඳලා අපි දිවාහාර වේල දෙනවා. ඒ සඳහා මම වැඩසටහනක් ප්‍රයත්නක් කළා තියෙනවා. මේක නියම ව්‍යාපෘතියක් විතරයි. කොළඹ නගරේ පොඩක් එන්න. ඔව් මේ වැඩසටහන මම ජනවාරි 1 වෙනිදා ඉඳලා දිවයින පුරා ක්‍රියාත්මක කරන්න කටයුතු කරගෙන යනවා. ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවක් මගින් මේ දැනට දෙන 111 150 ලක්ෂ 11 21 දක්වා වැඩි කිරීමට යෝජනා කරලා තිනෝ. ඒ සඳහා අරුමුදල් සම්පාදනය කරගනිමින් තිබෙනවා. අවශ්‍ය චක්‍රලේඛන අපි මේ වර්ෂය තුල නිකුත් කරනවා. දෙවැනි ප්‍රශ්නය මහපොළ. මහපොළ ශිෂ්‍යත්ව ලැබෙන්නේ 110,000කට විතර විශ්වවිද්‍යාල ශිෂ්‍යින්ට. දැනට 15,500ක් ගෙවනවා. ඒ සංවර්ධන ලොතරැය්‍ය වැනි එවෙන් ලැබෙන ආධාර වලින් තමයි ගෙවන්නේ. හා නෑ පොඩක් ඉන්නෝ කියන්නේ පොලිය වැඩි වුණේ දැන් මාස 3කට කලින්නේ. පොලිය මාස 3 කලින් වැඩි වුණයි කියලා ඒක ක්‍රූ වෙලා උපචිත වෙලා ගිනුම් වලට ඇවිල්ලා ඒ ටික ආවයි කියලා මේ පොලිය අනුපාතය දැන් වැඩි කියලා එක පැත්තකින් කියනෝනේ. මමත් පිළිගන්නවා. පොලිය අනුපාතය වැඩි 132 දක්වා ගිහිල්ලා තියෙනවා. මේක අනිවාර්යෙන් 120න් පල්ලෙහාට එන්න ඕනේ. ඊළඟ මාස 3-4 ඇතුළත මේ රජයේ විශේෂයෙන් බැංකුවල මුදල් සැපයීම ඊළඟට ද්‍රවශීලතාවේ කියන මේ කරුණුත් එක්ක බැංකු පොලිය අනුපාතය ක්‍රමානුකූලව පහළට එනකොට ඔය පොලිය නැවත පල්ලෙහාට එනවා. ඉතින් ඒක නිසා පොඩක් ඉන්න මාස 3කදී මේ පොලිය වැඩි උනායි කියලා පොලිය උපචිත වෙලා ගිනුමටවත් වැටලා නැහැ. ඒතර එවැනි පොඩක් අහන්න කියන්නේ මමත් බැංකුවක නිහිටියේ මේ අමාත්‍යතුමනි අවුරුදු 9ක් මම බැංකු විභාගයත් කළා තමයි ඩොට් ආවේ. ඒ නිසා මම මේ ඇක්රූටඩ් ඇඩ්‍රස් කියන්නේ මොකද්ද? උපචිත පොලිය කියන්නේ මොකද්ද? උපචිත පොලිය කියලා කියන්නේ යම් ඩිපොසිට් එකකට හෝ ඒ දෙයකට ලැබෙන්නා වූ පොලිය. ඒ උපචිත පොලිය අවුරුද්දකට පස්සේ තමයි ගිනුමට ආයි වැටෙන්නේ. දැන් මාස 3යි. ඉතින් වැටෙන්න වෙලාවක් නැහැ. ඉතින් ඒක නිසා අපි මම පිළිගන්නවා මේ මුදල ප්‍රමාණවත් නැහැ කියලා. හැබැයි පොලිය අනුපාතිකේ ඉහළ ගිය පමණින් මාසයකට දෙකකට ඒ පොලිය 90 ගණන් හදන්න බෑ. හැබැයි අපි වෙනත් උපකල්ප වෙනත් විකල්පයන් සොයනවා කොහොමද මේ මුදල වැඩි කරන්න කියලා.
බොහොම ස්තුතියි. අලවතුල මන්ත්‍රීමාගේ ප්‍රශ්න අහන්න. ඔබතුමා ඔබතුමාගේ ප්‍රශ්න ඇහුවනේ. මොකද්ද මේ
නෑ ලබන අවුරුද්දකින් හරි ලැබෙනවනේ වැඩිපුර. ඒක නොදී ඉන්නවද එතකොට පොලිය වැඩිවීම?
ඊට කීයටද 32කට 27 32 දක්වා පොලිය වැඩි උනේ විවිධ ස්ලැබ්ස් අනුව වැඩි උනේ පහුගිය මාස 3 ඉඳලා. හරි. ඒ මාස 3 පොලිය account එකට එන්නේ අවුරුද්දකට පස්සේ. එහෙම ඒක පොඩ්ඩක් ඉන්න කියන මොකද්ද තියෙන guarantee එක ඊළඟ මාස 9ටම මේ පොලිය තියෙයි කියලා. එහෙම අවිනිශ්චිත කාරණයක් අරගෙන උපකල්පනය කළා ගණන් හදන්න බෑ.
ඔව් විමල් විරුවන් සමන්තුමා අහන්න.
ගරු කතානායකතුමනි, මම මේ ගරු අධ්‍යාපන ඇමතුමත් ගරු අධිකරණ ඇමතුමත් ඉන්න වෙලේ කරුණු පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. ගරු විශේෂම අධිකරණ ඇමතුමනි, අධ්‍යාපන ඇමතුමනි, දැන් නීති විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ විභාගය ගැන මේ සභාවේ කීපවතාවම ප්‍රශ්න කරා. ලබන මාසේ දෙවෙනිදා තමයි විභාගය එන්නේ. ඒ අයට සිංහල මාධ්‍යෙන් හෝ දෙමළ මාධ්‍යෙන් විභාගයට පෙනී හිටින තියෙන අවස්ථාව නැති කරලා තියෙනවා ඉතා අවාසනාවන්ත විදියට. ගරු අධිකරණ ඇමතුමා අපි පෞද්ගලිකව මුණ ගැහිලා මේ ගැන කතා කරා. මෙතුමා අපිට කියා හිටියා ඒක නිවැරදි කරන්න පියවර ගන්නවා කියලා. මම අහන්න කැමතියි ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ඔබතුමා ගත්තද, මොකද ඒකේ තත්ත්වය කියලා.
ගරු කතානායකතුමනි, මේ ගරු මන්ත්‍රීතුමාලා මීට කලිනුත් කීප වතාවක්ම මේ පිළිබඳව ප්‍රශ්න කළා. ඒ සම්බන්ධයෙන් නීති අධ්‍යයන කවුන්සිලයට මං අවස්ථා කීපයක් ලියලා ඊයේ දිනේදීත් මා ලිපියක් ලියලා තියෙනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම තව වසර 3කට කල් දාන්න කියලා 2026 ජනවාරි පළවෙනිදා වෙනතෙක්, කෙසේ වෙතත් 2020 ඒ පළ කරපු ගැසට් පත්‍රය තවමත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ඒක නිසා නීති අධ්‍යයන ආයතනයට මම දැනුම් දුන්නා මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවය පවතිනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ සහ සමාජයේ මේ දක්වා දක්වපු අදහස් අති බහුතරයක්ගේ අදහස් වලට අනුකූලව තමන්ගේ මව්බසෙන් ලියන්න තියෙන අයිතිය අඩුම වශයෙන් තව වසර 3කටවත් අපි සුරක්ෂිත කරන්න ඕන කියලා ඒ ඉල්ලීම ඒ දැනුම් දිනෙදීම මම ඊයේ දිනේදී කරා. ඒ ප්‍රතිචාර ලැබුණු වහාම බම ඔබතුමාලට ඒ පිළිබඳව දැනුම් දෙන්න.
ඔ මිස්තුරි අලවතුල මන්තුමා වනජීවි ඇමතුමාගේ හන්ද. අලවතුල මන්තුමා ප්‍රශ්නය හන්ද.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නය අහනවා වනජීවි ඇමතුමාගේ.
ගරු කතානායකතුමනි, අලවතුල මන්තුමා අහපු ප්‍රශ්නෙට ආයක පිළිතුරු වන්නේ වනාලින් සංඛ්‍යාව 400 450 අතර වේ. දෙක ප්‍රශ්නයට පිළිතුර එම වනාලින්ගෙන් ජනතාව හා ඔවුන්ගේ දේපල ආරක්ෂා කර ගැනීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්ගමුව, නිකවැරටි, අඹන්පොළ, මහවහා, ගිරිබාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5 ආවරණය වන පරිදි ප්‍රධාන විදුලි වැට කිලෝමීටර් 255ක් පමණ දුරට ඉදිකර ඇත. මෙම සෑම විදුලි වැටක්ම බහුකාර්ය සම්වර්ධන සහායකීන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් නඩත්තු කරනු ලබන අතර වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඍජුවම අධීක්ෂණය කරනු ලබයි. එමෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු විසින් ගල්ගමුව, ඇහැටුවැබ හා නිකවැරටි යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල උග්‍ර වනාලි ගැටුම පවතින ගම්මාන වටා ග්‍රාමීය විදුලි වැටවල් 18ක් ඉදිකර නඩත්තු කටු සඳහා ග්‍රාමීය ගොවි සංවිධාන හා සිවිල් සංවිධාන වෙත භාර දී ඇත. ඒ තුන්වෙනි ප්‍රශ්නයට ඔබතුමා අහලා තියෙනවා. එසේනම් එම එක් එක් අලිවැට ඉදිකිරීමට අපේක්ෂා කරනු ලබන ගම්මයත්තන ග්‍රාම නිලධාරී වසම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කියලා එකට විස්තරයක් තියෙන විස්තරය කියවන්න ඕනද? ඒ මම ඔබතුමාට ඒක ලබා සභාගත කරනවා. මේකේ ඊළඟ ප්‍රශ්නයට පිළිතුර ඔබතුමා අහනවා. එම එක් එක් කලිවැට ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල ඉදිකිරීම ආරම්භ කරනු ලබන දිනය හා අවසන් කිරීමට අපේක්ෂා කරනු ලබන දිනයන් වෙන්වෙන් වශයෙන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නේද කියලා ඔහු පිළිතුර. කුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඉදිකිරීමට සැලසුම් කර ඇති කිලෝමීටර් 32ක් සඳහා අවශ්‍ය විදුලි වැට උපකරණ මිලදී ගෙන ඇති අතර 2022 වර්ෂයේ ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබියදී ඇති වූ ආර්ථික ගැටලු හේතුවෙන් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරලා ඇති ජාතික අය වැලේ චක්‍රලේක 3 ඇල ඉරක් 20/22 හා 20/22.4/26 විදුලි වැට ඉදිකිරීම කටයුතු තාවකාලික නවතා ඇති අතර මෙම විදුලි වැට 2023 වර්ෂයේ ඉදිකිරීමට නැවත සැලසුම් කර ඇත. ඇප් ප්‍රශ්නය නොවේසේ නම් මන්ද අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඇමතුමාට බොහොම ස්තුතියි ඔබතුමා පිළිතුරක් ලබා දුන්නා. ඒ වගේම අර අනිත් අර ඔබතුමා කියවේ නැති ටික මට ලැබෙන්න සලස්සන්න. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි දැන් මේ වෙනකොට මේ අලිමිනිස් ගැටුම ඉතාමත් උග්‍ර වෙලා තියෙන එක වසරෙන් වසර වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේකට විශේෂ වැඩපිළිවෙලක් ඇමතිතුමනි යොදන්න වෙනවා. පහුගිය ඉරිදා Sunday Times පුවත්පතේ Human Elephant Conflict කියලා ලිපියක් තියෙනවා. ඒකේ තොරතුරු තියෙන විශේෂයෙන් වනජීවි දෙපාර්තමේන්තුවෙන් ගත්ත තොරතුරුත් එක්ක 2020 මිනිස්සුන් මැරිලා තියෙනවා අලින් පහර දීලා 112ක්. ඒක අලින් 326ක්. 2021 142යි මිනිසුන් අලින් 375යි. දැන් මේ වසරේ මේ අගෝස්තු වෙනකොට මිනිසුන් 104 දෙනෙක් සහ අලින් 320ක් මැරිලා තියෙනවා. ඉතින් මේකේ මේ තොරතුරු තියෙනවා වසර ගණනාවක්. මම මේක සභාගත කරනවා. එතකොට ගරු ඇමතිතුමනි මම බලාපොරොත්තු වෙන්නේ මේක මේ ප්‍රශ්නේ එන්න එන්න උග්‍ර වෙන ප්‍රශ්නයක්. මොකද අලින්ගේ ඒ කැලෑ ප්‍රදේශය එළි වෙලා තියෙනවා. ඒක නිරන්තරයෙන් සිදු වෙලා තියෙනවා දිගින් දිගටම. ඒ අනුව අලි ගම් වැදිලා තියෙනවා. මොකද මිනිස්සුත් ගම් පුළුල් වෙලා ඇතුළට ගිහිල්ලා තියෙනවා. මේකට ලෝකේ අපි දන්නවා අලි ඉන්න රටවල් තව තියෙනවා. ඉතින් ඒ වගේ රටවල් වල ගත්ත විසඳුම බලලා ඔබතුමාගේ සැලැස්මක් තියෙනවද? මේක දීර්ඝකාලීන එන ප්‍රශ්නයක්. ඒක අවුරුද්දක් දෙකක් නෙවෙයි. දැන් ඔබතුමාට ඉස්සලා හිටු මේ වනජීවි ඇමතිවරුන් මේ ප්‍රශ්නෙට විසඳුම් හෙව්වා. නමුත් මේකට ඉස්සිරසාර විසඳුමක් එහෙම නැත්නම් ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න සැලැස්මක් තියෙනවද?
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නය පිළිබඳව අපි දැන්ටමත් සාකච්ඡා ගණනාවක් පවත්වලා විශේෂත්ව දැනුමත් අරගෙන තියෙනවා. 2011 වන විට සමීක්ෂණයක් කරලා තිබෙනවා. ඒ අනුව වල්ලලින් 5879ක් ගණන් තියෙනවා 2011 වර්ෂයේ. දැන් මේ ගණන් බැලීම 2011 වර්ෂයේ සිදු කරලා තියෙන දැනට තවම මේ සමීක්ෂණයක් කරලා නැහැ. නමුත් දැනට අපිට වාර්තා කරලා තියෙනවා මේ ප්‍රමාණය විශාල වශයෙන් වැඩිවීමක් තියෙනවා කියලා. ඒකෝ දැන් ඇති වෙලා තියෙන තත්ත්වය තමයි වනාලින් වැඩි වෙනවා, අලින්ගේ භූමිය අඩු වෙනවා. අපි ක්‍රමානුකූලව රටේ සම්වර්ධනයට අපි පටන් ගත්තොත් මහවැලි ව්‍යාපාරේ ඉඳලා මුරගහ කන්ද දක්වා, ඒ වගේම අධිවේගී මාර්ග, ක්‍රීඩා පිටි, මේ සියලු ගොඩනැගිලි රජයේ ඉදිකිරීම, මේ සියල්ලම භූමියක් කරලා තියෙන්නේ අලින් ගැවසුණු ප්‍රදේශවල. ඒකෝ අලින්ගේ භූමිය අඩු වෙනවා, අලි ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අලි ගම්වලට එන්න පටන් ගන්න. ඒ වගේම අලි එළියට එන අලි මංකඩවල්, අලි එලිෆන්ට් කොරිඩෝස් විදියට තියෙන 16ක් මේ වන විට මිනිස්සු පදිංචි කරලා තියෙනවා. සමහර අය රජයේ මැදිහත් වෙලා පදිංචි කරලා තියෙනවා. රාජ්‍ය කාර්යාල මැදිහත් වෙලා තියෙනවා. ඒ නිසා දැන් අපිට මේක අර වෙන රටවල් වල අත්දැකීම්නුත් මේ වෙනාවේ අපි අරගන්නවා. නමුත් අනිත් කිසිම රටක නැති තත්ත්වයේ ප්‍රශ්නයක් අපේ රටේ නිර්මාණය වෙලා. ඒ කියන්නේ ඉඩකඩම් අඩු වෙනවා, අලින් වැඩි වෙනවා. ඒ නිසා තමයි අපි මේ පිළිබඳව දැන්ටමත් සාකච්ඡා කරගෙන යනවා. ඔබතුමා කිව් මේ මරණ සංඛ්‍යාව අනුවත් වාර්ෂික සාමාන්‍යයෙන් අලි 300ක් 350ක් විතර මැරෙනවා. ඒ වගේම මිනිස්සුත් 100ක් 140ක් විතර අපේ ජීවිතත් අහිමි වෙලා තියෙනවා. දේපලත් විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. ඉතින් මේකට විසඳුමක් විදියට අපි දැන්ටමත් ජනාධිපතිතුමත් කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ වගේම වෙනම මේ වෙන විට අමාත්‍යාංශය දීර්ඝ සාකච්ඡා වටයක් පවත්වගෙන යනවා. අඟහරුවාදට මේ අඟහරුවාද අපේ උපදේශක කාරක සභාව තියෙන මම ඔබතුමාටත් ආරාධනා කරන මේ සම්බන්ධව අපි විශේෂ සාකච්ඡාවක් කරන්න දිනට බලාපොරොත්තු වෙනවා. අපි මේ සම්බන්ධව දැනට ගෙනියන ක්‍රියාමාර්ග පිළිබඳව දේශීය දැනුම, ඒ වගේම විදේශීය දැනුම කියන දෙකම මේ තියෙන අත්දැකීම් සියල්ලම එකතු කරගෙන තමයි ක්‍රියාවලියක් ආරම්භ කරන්නේ. මම උපදෙස් ලබා දීලා තියෙනවා දෙසැම්බර් මාසේ නැත්තම් ලබන මාසේ අවසාන වෙන්න ඉස්සෙල්ලා මේ සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කරන්න. එතකොට ඒක රටට අපි ඉදිරිපත් කරනවා. අවුරුදු එකහමාරකින් දෙකකින් පමණ මේ ප්‍රමාණය සැලකියුතු මට්ටමකින් අඩු කරගන්න පුළුවන් විදිහේ යෝජනාවක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි ලබන අවුරුද්දෙන් බලාපොරොත්තු වෙන මේ අලිමංකඩවල් වල ගෙවල් හදාගෙන ඉන්න, පදිංචි වෙලා ඉන්න ජනතාව ගම් තුනකින්වත් ඉවත් කරගන්න. ඒ කියන්නේ බලෙන් අයින් කිරීමක් නෙවෙයි, ඒ අයට සුදුසු ඉඩම් ලබා දීලා, ඒ අයට යම් වන්දියක් දීලා ඒ ප්‍රමාණය විවෘත කරොත්, මේ ඒ ආකාරයෙන් මේ අලිමංකඩවල් 16 විවෘත කරගත්තොත් සැලකියුතු මට්ටමකට මේක පාලනය කරගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම අලින්ට බාධක දෙකක් පනවන්න. විදුලි වැට දැන් වැඩක් නැහැ. විදුලි වැට කඩාගෙන එනවා කොච්චර ගැහුවා. ඒ වගේම එල්ලෙන වැටවල් ගැහුවා ඊට පස්සේ දැන් ඒකත් කඩාගෙන එනවා. ඒ නිසා විදුලි වැට සහ එල්ලෙන වැට කියන දෙක වෙන්න පුළුවන්, නැත්නම් ගස් වර්ග වෙන්න පුළුවන්, ඔවුන්ට එන්න බැරි වෙන්න, එහෙම නැත්නම් අගල් වෙන්න පුළුවන්. මේ වගේ බාධක දෙකක් පනවන්නත් අපි කටයුතු කරනවා.
ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම මංහැව අ ජාතික ප්‍රතිපත්තියක් ගැන එතුමා ඒක උත්තර ඇදුන්නේ නෑ නමුත් වැඩසටහනක් ගැන කිව්වා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දැන් මේ තත්ත්වය එන්න එන්න බැරෑරුම් වෙලා තියෙන අගෝස්තු මාස වෙනකොට මරණ ගාන වැඩි වෙලා තියෙන අලින්ගේ මරණ ගානත් වැඩි වෙලා තියෙන මේ වසරේ. එතකොට දැන් කැපිති ගොල්ලෑවේ සිද්ධියත් එක්ක දැන් මේ ප්‍රශ්නේ ඉවසන්න බැරුව මම ඒක අනුමත කරනවා නෙමෙයි. ඒ අපේ ප්‍රදේශයේ පොලිස් සාජන්වරයෙක් වාරිපොල ප්‍රදේශයේ ඝාතනයෙන් ලක් වුණා. ඒ කැපිති ගොල්ලෑවේ සිද්ධියේදී ඔබතුමා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා ඇති. ඒකෙදි ගම්වාසීන් දිගින් දිගටම දුරකථන ඇමතුම් වනජීවයකට ලබා දීලා තියෙනවා. එතකොට වනජීවයකට එන්න පහසුකම් මේක ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි වනජීවයකටම චෝදනා කරනවා නෙමෙයි. එතකොට වනජීවයකට අවශ්‍ය වාහන පහසුකම් තියෙනවද? දැන් වනජීවි අධ්‍යක්ෂක ජනරාල වෙලා මාධ්‍යයට කියලා තිබුණා අපිට ඉන්නේ මේ කටයුතු කරන්න 1000ක් විතර ප්‍රමාණයක්. ඒ 1000න් මේක අපිට මැනේ කර්මනාකරණය කරගන්න අපහසුයි කියලා. ඒ වගේම වයඹ පළාතේ දැන් මම අහපු පළවෙනි ප්‍රශ්නේ තියෙන එකයි දැන් අපේ ගල්ගොමුව යාපව්ව නිකවරටිය වාරිපොල දක්වාම දැන් නගර කරාම මේ තත්ත්වය ඇවිල්ලා තියෙනවා. ඒතර ඒ ස්ථානවලත් වනජීවි කාර්යාලවලත් අවශ්‍ය පහසුකම් වාහන තියෙනවද කියන එක දැනගන්න කැමති. එහෙම නැත්නම් තාවකාලිකව දැන් ඔබතුමාගේ ඔය සැලැස්ම ක්‍රියාත්මක කරනකන් අඩු ගානේ මේවට අවශ්‍ය පහසුකම් ටික දෙන්න පුළුවන්. දැන් පොලිසියේ ඒ සිද්ධිය ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක්. වනජීවියකින් ආවේ නැහැ. එතකොට මේ සිද්ධිය ඇතුණාම පොලිසිය එතෙන්න ගියා. ඒ ගියාම පොලිස් ශාලාවේ කෙනෙකුට එහෙම නැත්නම් සාජන්වරයෙකුට ඝාතනයට ලක් වෙන අවාසනාවන්ත සිද්ධියක්. ඒක හරි ඒක ඒ සිද්ධිය අපි අනුමත කරන්නේ නැහැ කොහොමත්. නමුත් ජනතාව ඉවසීමේ සීමාව ඉක්මවලා ගිහිල්ලා තියෙනවා දැන් මේ ප්‍රශ්නේදී. ඒ නිසා මේක සංවේදීව හිතන්න ඕන කාරණාවක්. ඒ නිසා මේකේ තාවකාලිකව කඩිනමින් ගන්න තියෙන වැඩපිළිවෙල ගැන ඔබතුමාගේ වැඩපිළිවෙල මොකක්ද?
ඇඹිති ගොල්ලෑව සිද්ධිය සම්බන්ධව මට වාර්තා කරපු විදිහට වනජීවි දෙපාර්තමේන්තුව එතන මිනිස්සුන්ට හිරිහැර කරන අලියෙක් ඉඳලා තියෙනවා. ඒ ජනතාවගේ දැනුම් දීම මත මටත් දැනුම් දුන්නා සමහර අය දුරකථනයෙන්. ඒ අනුව ඒ අලියා එතනින් අල්ලගෙන ගිහිල්ලා වෙන ප්‍රදේශයකට මේ ඇතුල් කරලා තියෙනවා. හැබැයි තවත් අලියෙක් තමයි මේ ඝාතනය සිදු කරලා තියෙනවා කියන එක තමයි අපිට වාර්තා කරලා තියෙන්නේ. කෙසේ වෙතත් ඒක තමත් කනගාටුදායක තත්ත්වයක්. කෙසේ ඒ වගේම වනජීවි දෙපාර්තමේන්තුව ඔබතුමා කිව්වා කාර්යයටම ඇත්ත අපිට විශාල සේවක හිඟයක් තියෙනවා. සේවකයන් බඳවා ගැනීමේ හැකියාවකුත් නැහැ. තව විශාල සේවකයන් අවශ්‍ය වෙනවා. ඒ වගේම වාහන ඒ වගේම ඉන්ධනවල ප්‍රශ්නිකුත් තියෙනවා. මොකද අපිට ඉන්ධන හම්බෙන ප්‍රමාණය සීමා සහිතව ඒ ටිකත් කළමනාකරණය කරගන්න ඕන. මුදල්මය ගැටලුවක් තියෙනවා. මේක අලුත් රහසක් නෙමෙයි. මූල්‍යමය ගැටලුවක් මේ සෑම අංශයකටම බලපාලා තියෙනවා. ඒ නිසා යම් ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක පිළිගන්නවා. ඒ සඳහා තමයි මම කිව්වේ ජාතික මට්ටමේ විසඳුමක් අපි නුදුරේදීම ඉදිරිපත් කරනවා.
ඔව්. ගරු කතානායකතුමනි, මම වනජීවි ඇමතුමාගෙන් අහන්න කැමතියි. දැන් මේ වෙලාවේ අපේ රට උග්‍ර ආහාර ප්‍රශ්නයකට මුහුණ දෙන වෙලාවක්. මේ වෙනකොට අපේ ප්‍රදේශවල විතරක් නෙවෙයි ලංකාව පුරාම මේ වඳුර සහ දඬුලේනුන්ගෙන් විශාල හානියක් සිද්ධ වෙනවා. ඒ ඒ ඒ අපේ ප්‍රදේශවල වගාවෙන් 20%ක් 25%ක් විනාශ වෙලා යනවා. මේ සඳහා කඩිනම් පියවරක් ගන්න ලෑසි කරලා තියෙනවා.
සම්බන්ධව කෘෂිකර්ම මාත්‍යාංශ ලේකම්වරයාත් වනජීවි වන සංරක්ෂණ ලේකම්වරියත්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරා නිලධාරීන් සමග. ඒ අය මට ගිය බ්‍රහස්පතින්දා වාර්තාවක් ලබා දුන්නා. අපි ඒ වාර්තාව දැන් සමාලෝචනය කරනවා. අපි ඔබතුමන්ලටත් ලබා දෙනවා. ඇත්ත කතානායකතුමනි, විශාල විනාශයක් සිද්ධ වෙනවා. පොල් වලින් විතරක් පොල් ගෙඩි මිලියන 121ක් මගේ මතකයේ හැටියට මට දුන්නු වාර්තාව අනුව වාර්ෂිකව මේ සතුන් හානි කරනවා. ඒ වගේම වී මෙට්‍රික් ටොන් 8000ක් විතර වැඩි ප්‍රමාණයක් මේ හානි කරන මේ වගේ විශාල වාර්තාවක් ලබා දීලා තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳව මේ කමිටුව ලබා දුන්නු නිර්දේශ මත යම් ක්‍රියාවලියකට යොමු වෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේ මේ 225ම අපිට සහයෝගය ලබා දුන්නොත් ජනමාධ්‍ය ආයතනත් එකතු වුණොත් මේ වනසත්ව හානිය අවම කරගන්න පුළුවන්. අපි දැනටමත් තහනම් ලයිස්තුවෙන් ඔබතුමා කිව්ව මේ වඳුරා, රිළවා, මොනරා, දඩුලේන, ඉත්තෑවා, වල්ලූරා මේ කියන ඒවා ඉවත් කරලා තියෙනවා. ඒ කියන්නේ ආරක්ෂිත ලයිස්තුවේ නෙමෙයි ඉන්නේ. ඉතින් එතකොට ඔබතුමාට තේරෙනවා ඇති මේක පාලනය කරගන්න ඕන. ඒකට ක්‍රමවේද කීපයක් තියෙනවා. ඔබතුමාලගේ සහයෝගය ලැබුණොත් ඒක නුදුරේදීම ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා. ඒක අපි අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනවා.
ඔව්. බණ්ඩාර මන්තුමාගේ ප්‍රශ්න.
ගරු ඇමතුමනි, ඔබතුමාගෙන්ම වනජීවි ඇමතුමාගෙන් අනේ ගරු ඇමතුමනි, දැන් කැපති ගොල්ලෑ වගේම සිද්ධියක් තමයි මීට 2021 2012 රාත්‍රියේ සිදු වෙච්ච කාරණේ. මේ මණ්ඩියම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණික්ගමුව කියන ගමේ දැන් එතන දැන් කැපිටි ගොල්ලෑගේ තරම් බරපතල සිද්ධිය වුණ නැහැ. රාත්‍රී 10ට විතර පාරේ ගියපු දෙන්නෙක්ට අලියා වදිනවා. හැපුණන් පස්සේ එක්කෙනෙකුට අලියා ගහලා පයින් ගහගා හොණෙන් අරගෙන ගිහලා හැතැම්ම එකහමාරක් විතර කැලේ ඇතුළට අලියා අරගෙන යනවා මේ මිනිස්සුя ඝාතනය කරලා. එතකොට වනජීවී කියන්නේ පහවදා උදේ 10ට විතර රෑ 30 කෝල් කරලා රාජිලේකම් තුමත් ඇවිල්ලා උදේ ඉන්නකොට තමයි වනජීවී කියන්නේ. හැබැයි අර එතන කැපිටි ගොල්ලෑවේ වුණා වගේම ජනතාව කුපිත වෙලා අරතරන් ක්‍රියාත්මක නොවුණාට මේ කඩේට බැන වැදුනා. ඒ බැන වැදුන එකට තරහට දැන් බොඩි එක හම්බෙන්නේ කැලේ වනජීවී කලාපය තුලනේ. හැබැයි සිද්ධිය වෙන්නේ අලියට පහර දීම සිද්ධ වෙන්නේ අලියා පටන් ගන්නෙ මහ පාර තුල. හැබැයි වනජීවී කලාපය ඇතුලේ අලියා මිනිස්සුයාගේ බොඩි එක හම්බෙච්චින්ද දැන් අර වනජීවී කියනකොට ඒකට විරුද්ධව ගමේ ජනතාව හඬ නගපු වින්දා ඒකට වෛරයක් විදියට වෛරය පරිමහන්න අර මරිච්ච මිනිස්සුයාගේ වන්දිය ලබා දෙන්නේ නැහැ. එනිසා ඒක මහා අසාධාරණයක් කරලා දෙන්නේ වනජීවී කියන නිලධාරි මහතුරු වනජීවීන් වගේ හසුරුවන්නේ නැතුව ගරු අමතුමනි මිනිස්සයෝ විදියට හසුරුවලා මේ මිනිස්සයාගේ W විපුලසේන කියන ඒ මිනිස්සයාගේ වන්දි ටික ලබා දෙන්න පුදුම කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා.
හරි බොහොම ස්තුතියි.
ඔබතුමා කිව්වාගේ ප්‍රශ්නයක් මොනරාගල තිබුණා ඔබතුමාලගේ පැත්තේ මන්ත්‍රීතුමා අපිට ඒ අවධානය යොමු කරාම අපි ඒ පිළිබඳව විශේෂ මැදිහත් වීමක් කරලා වන්දිය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ කාරණය සම්බන්ධවත් වෙනමම නැවත පරීක්ෂණයක් කළා ඒ වන්දිය ලබා දීමේ හැකියාවක් තියෙනවා නම් ඒක ලබා දෙන්න අපි අවශ්‍ය පියවර ගන්න. මම වෙනම මේ පිළිබඳව වනජීවියට අතිරේකව අපි වෙනම පොලිසිය හෝ වෙනම රජයේ නිලධාරීන් ලවා පරීක්ෂණයක් කරන්න. අපි වෙනම පරීක්ෂණයක් මම කරවන්නම්.
හරි බොහොම ස්තුතියි. ලලිත් එල්ලාවල මන්තුමාගේ ප්‍රශ්නය අහන්න. ලලිත් එල්ලාවල මන්තිතුමාගේ ප්‍රශ්නේ. ඒක දෙවෙනි වටේ දහන්න. පේළු කුමා මන්තිතුමා.
ගරු කතානායකතුමා.
ජල සම්පාදන ඇමතුමා. ජල සම්පාදන
ඇමතුමා. ඇවිල නෑ නේද? නෑ සර්. මේලකුමා මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය.
ගරු කථානායකතුමනි, ප්‍රශ්නය අයන්න පිළිතුර මහනුවර දිස්ත්‍රික්කයේ පහත හේවහැට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පදිංචි පවුල් අතරින් පානීය ජල පහසුකම් ලබන කොපමණද? පිළිතුර පානීය නල ජල පහසුකම් සහිත පවුල් සංඛ්‍යාව 11377. 2. පිළිතුර පානීය ජල ගැටළු විසඳීම සඳහා ජාතික ප්‍රජා ජල සැපයීම් දෙපාර්තමේන්තුව සහ ජාතික ජල සම්පාදන හා ජලපෝහන මණ්ඩලය විසින් පාසදාන ක්‍රියාමාර්ග ගනු ලබයි. ප්‍රජා ජල සැපයීම් දෙපාර්තමේන්තුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පහත හේවහැට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දැනට හඳුනාගත් නව ව්‍යාප්ති යෝජනා පහක් පවතින අතර ඒ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිතයි. 1. ග්‍රාම නිලධාරී වසම උඩුවින්න නැගෙනහිර 52 ප්‍රතිලාභී පවුල් ගණන. 2. පුලියද්ද පවුල් ගණන 150ක්. ඔළුවාවත්ත නැගෙනහිර 25ක්. බටගල් 140ක්. නුගේලියද්ද පහළ 150ක්. එකතු 517ක්. එපමණයි.
ගරු කථානායකතුමනි, ආතුරු ප්‍රශ්නය රෝහිණි විජේරත්න මන්ත්‍රීතුමියා.
ගරු කථානායකතුමනි, දැන් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජල යෝජනා ක්‍රම දෙකක් ඇති වෙලා තියෙනවා, විසල් මාතලේ සහ විසල් දඹුල්ල කියලා. එතකොට මේවට කලින් ප්‍රාදේශීය සභාවන් සතුව තිබුණු ජල යෝජනා ඒවට එකතු කරගෙන තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් රත්තොට ප්‍රාදේශීය සභාව සතුව තිබුණු ජල යෝජනා ක්‍රම දෙකක් තමයි බබර් කිරියැල්ලයි රත්තොට ජල යෝජනා ක්‍රමයයි. එතකොට මේ දෙක කලින් පාලනය වුණේ ප්‍රාදේශීය සභාව යටතේ. එතකොට දැන් විසල් මාතලේට මේ දෙක එකතු කරගත්තට පස්සේ ගරු ඇමතුමනි, මේ අයව දැන් මේකේ වැඩ කරපු සේවකයන්, එතකොට ප්‍රාදේශීය සභාව යටතේ තමයි මේ අය සේවය කරේ. ඒගොල්ලන්ව අරගත්තේ ඒ ජල යෝජනා ක්‍රමයට සේවය කරන්න කිරීම සඳහා. නමුත් දැන් මේක විසල් ජල යෝජනා ක්‍රමයේ යටතේ ජල සම්පාදන මණ්ඩලයට ගත්තට පස්සේ අර අයගේ රැකියාව පිළිබඳ ගැටලුවක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ අය ස්ථීර සේවකයන් විදිහට ප්‍රාදේශීය සභාවේ වැඩ කරා. දැන් ඒ අයට ඒ ප්‍රාදේශීය සභාව තුර ඒ තනතුර නැහැ. ඒක තුල ඒ අයගේ රැකියාව අනතුරක වැටිලා තියෙනවා. ඒ පිළිබඳව අමාත්‍යාංශයේ ගන්නා ක්‍රියාමාර්ගය මොකද්ද කියලා දැනගන්න කැමතියි.
ඒ වාරේ අමතුමාට යොමු කරන්නම්. එතුමා පිළිතුරු දෙන්න.
නලින් බණ්ඩාර මැතිතුමා අතුරු ප්‍රශ්නයක් අහන්න ඇමතිතුමා
නැහැ
නලින් බණ්ඩාර මැතිතුමාගේ ප්‍රශ්නය අහන්න ඔබතුමා උත්තර දෙනවද මේ ප්‍රශ්නෙට අතුරු ප්‍රශ්න
නැත්තම් බුද්ධිගතුන
වහන්සේ ඇබ්සන්ට්